සරණ සීල සමාදානයේ සඳහා ශබ්ද නංගල නමස්කාරය කියන
බුදු
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි
කාමේසු මිච්ඡාචාර
මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි මේති සරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේලාගෙන් පළම කොට අවසරයි. සදහැවත් ගුණ බර කාරුණික පින්වත්නි, අදත් මේ සඳෑ යාමයෙහි සිරි පරිදි තුන් ලෝකාකලෝතුරු බුදුරජාණන් වහන්සේගේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සුගත ලෝක විදූ ආදී අනන්ත ගුණ සමුදායන් සිහි කරගෙන මෙනෙහි කරගෙන උන්වහන්සේ උදෙසාම මල් පහන් සුවඳ දුන් සිසිල් පැන් බෙහෙත් ගිලන් පස පූජාවන් පිළියෙල කරලා ගෞරවණීය සිටින් සදහ සිටින් අත්පස තබා තැන්පත් කරන්නට යෙදුණා. ඒ අත්පස තැන්පත් කරන ලද සියලු පූජාවන් සම්බුදු ගුණ විසෙහි පූජා කරන මේ මොහොතේ අද දාපි පළමු කොට තුන්ලොවක් සනසූ ලෝතුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට තුන්ලොවට අමා ශාන්තියක් වැනි වූ නව ලෝතුරු ආශ්‍රී සද්ධර්මයට සදහම් මගින් නිවී සනසුණු ආර්ය උත්තම මහා සංඝරුවනට මාගේ ජීවිත පූජාවෙන් වන්දනාව නමස්කාරය වේවා යන අදහසින් තුනුරුවන් ගුණ වන්දනා කරන්න සාදුනාදය. හත්පස තැන්පත් කරන ලද මේ සියලු පූජාවන් ලෝතුරු අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දාසරණයන් සොයාගෙන ගොස් පිහිට වූවාක් මෙන් රජමැදුරෙන් සිටුමැදුරෙන් දුගී පෙළින් හැමතැනින් ලැබුණු දේ සමසිතින් සමමෙතින් පිළිගත්තාක් මෙන් මට දානුකම්පා කොට මා කෙරෙහිද කරුණාවෙන් මේ දානය ඉවසාවදාරත්වා පිළිගනිත්වා මේ සියලු පූජාවන් ඒ උත්තම සම්බුදු ගුණ විසෙහිම පූජා කරමි. පූජා වේවා, පූජා වේවා, පූජා වේවා. මින් උපදන කුසල පුණ්‍ය සම්පත්තියද උතුම් වූ නිර්වාණ සාන්තිය පිණිසත් නිවන් ලබනාතුරු දෙලොව සාන්තිය රැකවරණය නිදුක් නිරෝගී භාවයේ සත්පුරුෂ ඇසුර පිණිසත් හේතු වේවා යන අදහස් ඇතිව අත්පස තැන්පත් කරන ලද මල් පහන් සුවඳ දුම් බෙහෙත් ගිලන් පස පූජාවන් පූජා වේවා පූජා වේවා නදහසින් සාදු කියලා පූජා පවත්වනවා. සියලු තැන්හි පිහිටියා වූ ශාරීරික උද්දේශක පාරිභෝගික වූ ත්‍රිවිධ ජෛත්‍ය රාජානන් වහන්සේලාට මාගේ වන්දනාව නමස්කාරය වේවා නදහසින් සාදු කියලා වන්දනා නමස්කාර. සසර පුරා දැන නොදැන සිදු වුණා වූ සියලු අරදට සියලු ප්‍රමාද දෝෂයෙන්ට උතුම් බුදුරුවනින් උතුම් සදහම් රුවනින් උතුම් මහා සංඝරුවනින් මට සමාව ලැබේවා, දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කියලා සාදු කියලා තුමුවා. සදහවත් සංසාර දුකින් එතර වීමට කැමති මුණ බර කාරුණික පින්වත්නි, සද්ධර්මයෙන් ලබන පිහිට පිළිසරණ සොයාගෙන සසර ගමනේ අපි බොහෝ වාරයක් උත්සාහවත් වෙන්නට මහන්සි ගන්නට ඇති ලෞතර බුදුවරු අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා මහා ශ්‍රාවකයන් වහන්සේලා ඕනතරම් මුණ ගැහෙන්නත් ඇති. ඒත් අපට තාමත් ඒ සසර දුක් ගෙවාලන නිවාලන ධර්මය අවබෝධ කරගන්න නොහැකි වුණා. ඒත් අදාද මේ ජීවිතේවත් මේ ගෞතම බුද්ධ ශාසනය තුල දිවත් ඒ සද්ධර්මය අවබෝධ කරගෙන මෙතෙක් කලක් සසර පුරා හෙළු ලේට කඳුලට නිමාවක් තබා ගැනීමයි අපි හැම දෙනාගේම ඒකායන අරමුණ විය යුත්තේ. ඒ අරමුණ ඇතුවම වෙන්නට ඕන දහසක් බාධක මැදේ නමුත් මග දුර කතර ගෙවාගෙන මේම සතියකම බදාදා සිකුරාදා දිනවල මේ පුණ්‍යස්ථානයට එකතු වෙලා ධර්ම ශ්‍රවණයට සැරසෙන්නේ. හදත් අපි දැන් සති ගණනාවක් මුළුල්ලේ පිළිවෙලින් අපි හඳුනා ගනිමින් වටහා ගනිමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට උත්සාහ කළා. ධර්මය ශ්‍රවණය කරන කොට ඒකේ අවස්ථා තුනක් තියෙනවා. ඉස්සෙල්ලාම අපි හොඳින් අහන්න ඕන. අහලා අසා දැනගත යුතු දේ දැනගන්න ඕන. සෝතාව දානේ පඤ්ඤා සුතමේ ඥාන. ඇසීමෙන් ඇති කරගත් දැනුම නුවණට කියනවා සුතමේ ඥානය කියලා. ඊළඟට ඒ සුතමේ ඥානය අසා දැනගත් දේ සිතින් පරිවිතර්ක කරමින් මෙනෙහි කරමින් අර්ථ පරීක්ෂා කරන්න ඕන. අර්ථං උපපරික්ඛති කියලා කියනවා. අර්ථය පරීක්ෂා කරන්න ඕන. ඒ අහගත්ත ධර්මයේ අර්ථය තමන්ගේ ජීවිතය තුළින් දකින්න ඕන. තමන්ගේ ජීවිතයට සැසඳෙන්නට ඕන, ගැළපෙන්නට ඕන. අත්ථමඤ්ඤාය කියලා කියනවා එතකොට. ඒ ඇති කරගන්න නුවණට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. සුතමේ ප්‍රඥාවෙන් චින්තාමය ප්‍රඥාවට තමන්ගේ අත්දැකීමක් බවට තමන් තුළින් යම් අර්ථයක් දකින තැනට ඒක වැඩි දියුණු කරගත්තා. ඊළඟට තව දුරටත් ඒ අනුමාන ඥානය ප්‍රත්‍යක්ෂය දක්වා වඩනවා, දියුණු කරනවා. ඒකට කියනවා භාවනාමය ඥානය. සුතමය, චින්තාමය, භාවනාමය. මෙන්න මේ අංග තුන සම්පූර්ණ වෙනකොටයි මේ සසර ගමනේ නිමාව සිද්ධ වෙන්නේ. අහ දැනගත්තට එක ප්‍රමාණවත් නෑ. ඒක එහාට ගෙන යන්න ඕන. අහපු දේ අනුව අහපු දේවල් ටික තමන්ගේ ජීවිතයට සසඳන්න, ගලපන්න, එකතු කරගන්න, ජීවිතයේ තුලින් මේ ධර්ම දකින්න මහන්සි ගන්න ඕන. ඊළඟට ඒ ටික වැඩි දුරට අවබෝධය සඳහා, ප්‍රත්‍යක්ෂතාවය සඳහා වඩන්නට ඕන භාවනාමය වශයෙන්. මේ වැඩ පිළිවෙල අපි හැම දෙනා තුළම තිබෙන්න ඕන, පවතින්න ඕන, අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ඉලක්කය කරා යන්නට නම් ඒ ගැනත් මතකයේ තබාගෙන අපි කතා කරගෙන ආපු අනුපිළිවෙල අනුව අපට තවත් තියෙන්නේ බොහෝ වෙලාවක් කතා කරන්න. දුකටයි අපි ඇලුම් කරන්නේ, දුකටයි අපි කැමති වෙලා තියෙන්නේ. හැබැයි අපි දන්නේ නැහැ අපි ඇලුම් කළේ, අපි ප්‍රිය කළේ, අපි ආදරය කළේ, අපි සෙනෙහස දක්වලා තියෙන්නේ දුකටයි කියලා. පළඟෙටිය දැක්කේ, පළඟෙටිය ඇලුම් කළ තැන කොතැනද කියලා. එහි බියකරු බව, එයින් ඇතිවෙන දුර් විපාක ගැන පළඟෙටියට පිරුණේ නෑ. ඒ වගේ අපිත් ඇලුම් කරන තැන, ප්‍රිය කරන තැන, තණ්හාවෙන් අල්ලගත් තැන යථාර්ථය අපි දන්නේ නැහැ. එනිසා අපි දැඩි කොට අල්වාගෙන ඉන්නවා. එනිසාම ගිනිදැල්ලට ඇලුම් කළ පළඟෙටියට වුණු අත්දැකීමම අපට ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස ආදී අනන්ත දුක් ගෙහෙට සසර පුරාවට උපදවා දී ඇති බව අපි දැනගත්ත, කතා කළා. දැන් අපට ඒ ගැන තව බොහෝ දේ කතා කරන්නට ඇතත් අද අපි ටිකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි කුමකටද රැවටිලා තියෙන්නේ? කුමකටද මුලා වෙලා තියෙන්නේ? කුමක්ද අපි සැපයි, සොඳුරුයි, ප්‍රියයි, මනාපයි, මමමයි, මගේමයි, මගේ ආත්මයමයි කියලා අල්ලාගත්ත? එහෙත් ඒ බලාපොරොත්තු ආකාරයෙන් සොඳුරු නොවන, ප්‍රිය නොවන, මధుර නොවන, සැප නොවන, බලාපොරොත්තු කැමති දෙයට වඩා ප්‍රතිවිරුද්ධ දෙයම දායාද කොට දෙන, උපදවා දෙන ඒ ධර්මතාවය මොනවාද? අපි කතා කළා අපි තණ්හාවෙන් උපාදාන කරගත්ත ස්කන්ධ පහක් පිළිබඳව අහලා තියෙනවා, කියවලා තියෙනවා. පංචස්කන්ධ, ඒ පංච උපාදානස්කන්ධය හතමේ පංච උපාදානස්කන්ධෝ రూపపాదానఖందు వేదనోపాదానఖందు సంయుపాదానఖందు సంఖారూపాదానఖందు విజ్ఞానుపాదానఖందు రూపపాదానస్కందయ వేదనాపాదానస్కందయ సంజ్ఞాపాదానస్కందయ సంఖారూపాదానస్కందయ విజ్ఞానుపాదానస్కందయ මේ ස්කන්ධ කියලා කියන්නේ රාශියක් කියන සමූහයක් කියන ගොඩක් කියන අර්ථයේ අපි අග්ගේ කන්දෝ ගිනි කඳක් ගැන කතා කරනකොට උදක කන්දෝ ඒ කන්ද කියන වචනේ ගොඩක් සමූහයක් රසක් කියන අර්ථය ගෙනෙනවා මෙතනත් රූප සමූහය රූප ගොඩ රූප රස එකතු කරලා කියනවා රූපස්කන්ධය කියලා වේදනා සමූහයට කියනවා වේදනාස්කන්ධය කියලා සංඥා සමූහයට කියනවා සංඥාස්කන්ධය සංඛාර සමූහයට කියනවා සංඛාරස්කන්ධය කියලා. විඥාන සමූහයට කියනවා විඥානස්කන්ධය කියලා. එතකොට මේ ස්කන්ධ කියනකොට අපි මතක තියාගන්න ඕන අමතක නොකොට එයින් කියවෙන්නේ රාශිය සමූහයක් පිළිබඳවයි. දැන් අපි හොයලා බලන්න ඕන අපි ඇලුම් කළ රූපය මොකක්ද කියලා. හැබැයි අපි ඇලුම් කළ තැනයි මේ කියවන තැනයි අතරේ ලොකු වෙනසක් තියෙනවා. මොකද අපි ඇලුම් කරලා තියෙන්නේ නෝනට. අපි ඇලුම් කරලා තියෙන්නේ මහත්තයාට. අපි ඇලුම් කරලා තියෙන්නේ දුවට පුතාට දේපලට අපි ඇලුම් කරලා තියෙන මවට පියාට සහෝදරයට සහෝදරියට අපි රූපවලට ඇලුම් කරලත් නැහැ වේදනාවට ඇලුම් කරලත් නැහැ සංඥාවට ඇලුම් කරලත් නැහැ සංඛාරයට ඇලුම් කරලත් නැහැ විඥාණයට ඇලුම් කරලත් නැහැ අපට හමු වෙලා තියෙන්නේ එහෙමයි අපට දුවෙක් පුතෙක් ස්වාමියෙක් බිරිඳක් අම්මෙක් තාත්තෙක් සන්රිදී ආභරණ මුතුමැණික් දේපල යාන වාහන ගේදොර වතු පිටි හමු වුණා මිසක් අපි ස්කන්ධ පහකට ඇලුම් කළ බවක් ප්‍රිය කරන බවක් තණ්හාවෙන් උපාදාන කොට ඇති බවක් අපි දන්නේ නැහැ. දැන් අපි සම්මතයේ තුළ මේ මොන නමකින් තණ්හාවෙන් එළුම් කරලා තිබුණා ඒ හැම දෙයකම යථාර්ථය පිළිබඳවයි මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන යන ස්කන්ධ පහ පිළිබඳව පැහැදිලි කරගන්න කොට අපට කියවෙන්නේ මොකක්ද රූපය කියලා කියන්නේ රූපස්කන්ධය කියලා කියනකොට ඒක මහා ගැඹුරු විෂයක්. තත්ත කතම රූපස්කන්ධෝ යංකින්චි රූපං අතීතානාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්ධාවා ඕලාරිකං වා සුකුමං වා හීනං වා පනීතං වා යන්දූරේ සන්තිකේවා තදේ කච්චං අபிසංයීත්වා අபிසංකිතිත්වා ඉදං උච්චති රූපං ඔය එක තැනක විස්තර වෙන හැටි සමස්තය පිළිබඳව ඊට වඩා සරලව පැහැදිලි කරන තැන චත්තාරෝච මහා භූතා චතුන්නං ච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. එතකොට රූප කියන වචනේ කොටස් දෙකක් තියෙනවා, මහා භූත රූපහ උපාදාය රූප කියන. දැන් අපි කතා කරලා බැලුවොත්, අපි හිතලා බැලුවොත් අපි කවුරුවත් මහා භූතයන්ටවත් උපාදාය රූපයන්ටවත් ඇලුම් කරලා නැහැ, ආදරය කරලා නැහැ. අපි ඇලුම් කරලා තියෙන්නේ පුද්ගල භාවයෙන්, වස්තු වශයෙන් යමක් දෙයක් හැටියට. ඒත් අපට සම්මතයේ පුද්ගලයෙක් හැටියට යමක් දෙයක් හැටියට හමු වෙච්ච තැන රූපේ යනු කුමක්දයි බෙදා විමසා බලන කල්හි ඒ පුද්ගල වශයෙන් වස්තු වශයෙන් හමු වෙච්ච දේ, ඒ පුද්ගල වශයෙන් විශේෂයෙන් හමු වෙච්ච දේ කුමක්ද කියලා හොයනකොට එය බෙදෙනවා කොටස් පහකට. අපි දුවේ පුතේ ස්වාමියා බිරිඳ මව පියා කියලා දකින තැන පුද්ගල භාවයෙන් ඒ විමසීමකට ලක් කරනකොට එතන රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියලා කොටස් පහකට වෙන් කරගන්න වෙනවා, වෙන් වෙනවා. එහි ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් ස්කන්ධ ලක්ෂණයේ අනුව ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණයේ අනුව රූපස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධයන්ගේ ලක්ෂණ. වේදනා ස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් රූපස්කන්ධයේ සංඥා සංඛාර විඥානයන්ගේ ලක්ෂණ. සංඥා ස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් අනිත්‍ය ස්කන්ධයන්ගේ ලක්ෂණ. සංඛාර ස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් අනිත්‍ය ස්කන්ධ හතර. විඥාන ස්කන්ධයේ ලක්ෂණයට වඩා වෙනස් අනිත්‍ය ස්කන්ධ හතර. එකිනෙකට වෙනස්. මේ වෙනස් වූ ධර්මතා පහක් එකතු වෙච්ච තැන තමයි අපට සත්වයේ පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට යමක් හමු වුණා නම් හමු වී ඇත්තේ. ඒ අනුව ඒ අපට හමු වෙච්ච සත්ව පුද්ගල භාවයෙන් හසු වෙච්ච දෙය විශේෂයෙන් අපට බෙදා දක්වන්න පුළුවන්කම තියෙන පළමු කොටස් දෙකකට. ඒකට කියනවා නාම රූප කියලා. නාම රූප. නාම කියන කොටස නැවත බෙදෙනවා කොටස් හතරකට. වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඒ හතර කොටසකට බෙදෙනවා. ඒක කෙටි කොට දක්වනවා නම් එතන තියෙන්නේ චිත්ත චෛතසික. විඥාන කියන තැනින් කියවෙනවා චිත්ත. වේදනා, සංඥා, සංඛාර කියන මේ තුනම චෛතසික. චෛතසික කියලා කියන්නේ සිතුවිලි. සිතේ හටගන්න ගතිවලට කියනවා චෛතසික කියලා. නාම ධර්මයන්ගෙන් කියවෙන්නේ එතකොට චිත්ත චෛතසික කියන කොටස් ටික. ඒ චිත්ත චෛතසික කොටස් ටික හැරෙනකොට ඊළඟට තියෙන්නේ රූප. රූප කොටස් දෙකකට බෙදෙනවා. සතර මහා ධාතු රූපහ උපාදාය රූප කියලා. ඒක ගැඹුරු විශ්යක්. අපි ඉච්චර ගැඹුරට කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව තවන් විසින් හොයා බැලිය යුතුයි මේ විෂයන් පිළිබඳව. සතර මහා ධාතුව කියලා කියනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතරට. භූත. භූත කියලා කියනවා සතර මහා භූත කියලා කියනවා මේ හතරට. භූතයෝ කියලා කියනකොට අපිට
යම් අදහසක් එනවා නොපෙනෙන අදෘශ්‍යමානයි